දෙදහස් දොළහ වසරේ හයවැනි මාසේ පස්වෙනිදා භාවනා වැඩසටහන. අපි කිව්වා එකේ සිට ඉහළට ගණන් කරන්න හැම ආශ්වාස කරන හැම වාරයක් පාසාම කියලා. යම් සිතුවිල්ලකට මැදි වුණොත්, අරමුණකට සිත ඇදී ගියොත්, නැවතත් අපි මුලට ඇවිල්ලා එකේ සිට නැවතත් ගණන් කරගෙන යනවා. මේ විදියට තමන්ට තව අරමුණක පැටලෙන්නේ නැතුව ඉලක්කම් කීයක් විතර ඉස්සරහට ගණන් කරගෙන යන්න පුළුවන් වුණාද? මුලදී වේගයෙන් කැඩුනා, ඊට පස්සේ ප්‍රගුණ වෙනකොට ඒ විදිහට ගණන් කරන්න පුළුවන් වුණා. ඔව්. එහෙම හැකියාව වර්ධනය වෙනවා. අනිත් පැනවලුන්ට අයටත් කොහොමද? වැටුණා. හොඳයි. එතකොට ඒ වර්තමානයට සිත එන ප්‍රමාණයත්, තමන්ගේ අවදිමත් භාවය ප්‍රමාණයත් ඔය විදියට අපිට ගණනය කරගන්න පුළුවන්. හිතේ තියෙන සංසුන් බව මැනගන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඒ විදිහට තමන්ගේ හිතේ තියෙන සතිය මැනගන්න පුළුවන්. සිහිය, සාමාන්‍ය සිහිය. සාමාන්‍ය සිහිය, සාමාන්‍ය ලෝකයට පැවැත්මට උවමනා කරන සිහිය. සාමාන්‍ය කුමන හරි සිතුවිල්ල කියන්නේ අපිට මේ ඉන්න අරමුණින් අපේ සිත ඥානය වෙන පැත්තකට යොමු වෙලා, සිහිය වෙන පැත්තකට යොමු වෙලා, වෙන සිති අරමුණක් දිහා බැලුවනම් එතකොට මේ අරමුණ කැඩුනනේ. එතකොට ආයි මුලට ඇවිල්ලා කේඳල ඉස්සරහට ගණන් කරගෙන යන්න. ඒක තප්පර 3-4ක වෙන්න පුළුවන්, තප්පර 15-20ක් වෙන්න පුළුවන්. ඒ අරමුණට ගිහිල්ලා සිටියා. දැන් අපි උදාහරණයක් වශයෙන් කෙනෙක් ටික වෙලාවක් භාවනා කරගෙන යනවා. එයාට මතක් වෙනවා හොස් ගාලා, හරි මම මේ ළමයා ගන්නට යන්න ඕන මේ වෙලාවට කියලා මතක් වෙනවා. ඒකත් එක අරමුණක්. ඊළඟ පස්සේ ඊට පස්සේ එකලපු දෙයක් ටංගාල මතක් වෙනවා, කියපු දෙයක් මතක් වෙනවා. මතක් වෙලා ඒ අරමුණේ විනාඩි කීපයක් ඒ කරපු කීපු දෙයක් පිළිබඳව සුඛ දුක්ඛයක් වින්දනය වෙනවට අංගාන ඉක්මනින්ම. එතකොට තමයි අපි අරමුණකට ගියා කියලා
කියන්නේ.
ඔව්, කමන්නේ මොනම හරි සිතුවිල්ලක යම් කිසි බාධාවක් වුණාම ඒවා මැඩපවත්වගෙන යන්න හැකියාවක් තියෙන ස්වභාවිකුත් තියෙනවා. කියන්නේ ඒ සිතුවිල්ලක් ආවට තමන්ගේ ගණනය කිරීමේ සිහිය ඊට වඩා ප්‍රබලව තියාගෙන යන්න පුළුවන් තියෙනවා. එහෙම ගෙනියන්න පුළුවන්කම හොඳට තියෙනවා නම් එතෙන්දී තමන්ගේ සිහිය අර ආපු අරමුණට වැඩි නැඹුරුවක් උනේ නැත්තම්, තමන් යන මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ එතන ප්‍රබලව පිහිටියනම් අපිට එතන සලකන්න පුළුවන් තමන්ගේ සිත ඒකට කැඩුනේ නැහැ කියලා. නමුත් ඒ ගණනය කිරීමත් අමතක වෙලා ආස්වාස ප්‍රාස්වාසයත් අමතක වෙලා තප්පර දෙක තුනක් හරි ගිහිල්ලා හිටියොත් ඉලක්කම හුස්ම වාර දෙක තුනක් හරි ඇතෑරිලා එතකොට අපිට කියන්න පුළුවන් එතෙන්දී තමන්ගේ අවධානය කැඩුනා කියලා. එතකොටයි තමන් ආයෙකට එන්න ඕන. ඔව් ඒක තමයි. එහෙම කැඩෙනවා එහෙම නැත්තේ නෑ. ඒක කොයි කාලේ වුණත් එහෙම වෙනවා. එහෙම උනායි කියන එක මේ මේ අවදක්ෂේරුවක් ගැටලුවක් මොකවත් නෑ. ඔව් ශනිකව ආවත් කැඩුන තමයි ආයෙකට එන්න ඕන. ඒකයි ඒ ක්‍රමේ. ආයෙකට ඇවිල්ලා ගණන් කරගෙන යන්න ඕන ආයෙතන. මොකද එතකොට තමයි අපිට හරියටම මේ අරමුණු වලින් තොරව අපිට කොච්චර දුරට ගණන් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩාක් දෙනකොට පුළුවන් 10යි 20යි 15යි ඔය වගේ ගණන් තමයි ඔය අතර සිත කැඩෙනවා. හැමෝගෙම කැඩෙනවා. ඊට පස්සේ ප්‍රමාණිකුල වර්ධනය වුණාට පස්සේ අර දැඩි වීරිය සිහිය යදවල දැම්මට පස්සේ අර අරමුණු වල එනවා. ඒක බැඳෙන්නේ නැතුව ඊට වඩා ප්‍රබලව සිහිය පවත්වාගෙන ඉස්සරහට යනවා. ඒකයි
කරන්නේ.
වේදනා ඔව් නොයෙකුත් දේවල් එනවා. අරමුණු නොයෙකුත් දේවල් එන්න පුළුවන්. ඒක තමයි බාහිර දේවල් ටිකක් පහසු කරගන්න කියන්නේ ඒකයි. දැන් දාඩිය දානකොට වගේ වුණත් කෙනෙකුට අමාරු තත්ත්වයක් ඇති වෙනවා. පහසු තත්ත්වයක් ඇති වෙන භාවනා කරා. ඒ නිසා තමයි ඒව සංසුන් කරන සියල්ල සම්පූර්ණ කරගෙන ඒ භාවනාවල් කරන්න ඕන කියලා කියන්නේ. ඔය හිතේ ස්වභාවය ඒ හිතේ ස්වභාවය තියෙන්නේ. දැන් ඔය සිතුවිලි තමයි ඔය අරමුණු තමයි ඔය විදිහට අපිට පහළ වෙන්නේ. ඔය අරමුණු පද්ධතිය යට ඉන්නවා තමන්ගේ ඇඟ පුරාම වැහිලා ඉන්නවා මමත්වය ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය බලවත් වෙන්න වෙන්න එයාගේ සිත මේ කම්පණය වෙන ස්වභාවය වැඩි. සතුටට හා දුකට සතුට හා දුකට කම්පණය වෙන ස්වභාවය වැඩි. මමත්වේ වැඩි වෙන්න වැඩි වෙන්න මමත්වේ අඩු වෙන්න දුකට සැපට කම්පණය වෙන ස්වභාවය සලිත වෙන ස්වභාවය අන්තයකට වැටෙන ස්වභාවය ආවම වෙනවා අඩු වෙනවා. එයාගේ ප්‍රඥා මහිමය ඊට වඩා දිදුලන්න පටන් ගන්නවා. කියන්නේ සංසුන්කම අධ්‍යාත්මික සංසුන්කම ඊට වඩා බැබලෙනවා. ඕනම කෙනෙක්ගේ චලනය සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණත් අවමය සිද්ධ වෙන්නට පටන් ගන්නවා. තමන්ගේ සිතේ තියෙන සිතුවිලි වලින් ඉවත් වෙන්න ඔය විදියට පුළුවන් සමත භාවනා ක්‍රමවේද ආදී යොදාගෙන. නමුත් අපිට සිතුවිලි පද්ධතිය යට සිටින සැඟවී සිටින මමංකාරය මෙතනින් පළවා හරින්න පුළුවන් කමක් ඒ ප්‍රතිපදාවන් වලින් ලැබෙන්නේ නැහැ. ඒකට මොලේ ඒකාග්‍රතාවය වගේ දේවල් ළඟා කරගන්න පුළුවන්. සිත වඩනවා කියලා අපි එතන කියනවා. සිහිය වඩනවා කියලා කියනවා. මෙතන ලෝකෝත්තර පැත්තෙන් ගත්තාම සමතයට සම්පූර්ණ විරුද්ධයි. එතකොට සමතයෙන් යම් ක්‍රියාවලියක් සිදු වෙනවා. නමුත් ඒ ක්‍රියාවලිය පූර්ණ කාලීන පිළියමක් නෙමෙයි. ඒක හරියට ගේ අතු ගන්නවා වගේ වැඩක්. පියන් සෝදනවා වගේ වැඩක්. මූණ සෝදනවා වගේ වැඩ. දැන් මූණ తాවකාලිකයි හේතුවට වැඩන්නේ. ආයෙත් හෙට උදේත් සෝදන්න වෙනවා කියලා සෝදන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? ඒක අනිවාර්යයක් කරනනේ. ඈ හෙට උදේද්දත් මදින්න වෙනවා අද ඕන නැද්දත් මදින්න කියලා හිටියොත් එම හරි ප්‍රශ්නයක් කරනවා. ඒ නිසා එහෙම වුණත් ඒ දේවල් අපි කරගන්නත් ඕන. ස්ථීර සාර විසඳුමක් හැටියට ලෝකෝත්තර සත්‍ය ඥානය අවබෝධ කරගන්නත් ඕන. දැන් මේ ලෝකෝත්තර සත්‍ය ධර්මය අපේ හිතට ඥානයට ලංකරවන්න අපි ළඟ ඉන්න මමංකාරයට පවතින්න බැරි වෙනවා. ඒකයි තියෙන දේ. මමංකාරයට තේරුම් ගන්න බැරි දහමක් තමයි ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ. මමංකාරය මෙතන පිපිලා ඉන්නේ ලොකු කෙනෙක් වෙලා ඉන්නේ අර ලෝකෝත්තර ධර්මයේ නැති නිසා. ඒ ලෝකෝත්තර ධර්මයේ පිවිසෙන්න කෙනෙක්ගේ පුජ්‍යලයේ ළඟ තියෙන මමංකාරය ඉවත් වෙලා යනවා, දුර වෙලා යනවා, නැති වෙලා යනවා. මමංකාරයකට කරන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝච ධර්මයන් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳින්න පුළුවන්. අතීත අනාගත වර්තමාන කියන කාලාත්‍රය තුල මෙනෙහි කරමින් ඒවයින් තොර වූ අවස්ථාවක් පිළිබඳව මමංකාරය තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ, මමංකාරයට තේරෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මේ ශ්‍රී සද්ධර්මයේ ගෙනවිත් මමංකාරය ළඟින් තියලා පෙන්නනවා, මෙන්න ඔබට ජය ගන්න බැරි අභියෝගයක්. ඔබට ජය ගන්න බැරි අභියෝගයක් මෙන්න. තේරුම් ගන්න, රූප නැති තැනක්, ශබ්ද නැති තැනක්, ගන්ධ නැති තැනක්, රස නැති තැනක්, ස්පර්ශ නැති තැනක්, සිතුවිලි නැති තැන. සිතුවිලි නැති තැන ඔන්න තේරුම් ගන්න. මොකද කියන්නේ එතකොට මමංකාරය? අපෝයි මට බෑ ඕක තේරුම් ගන්න කියලා කියන්නේ. මෙන්න අතීතයේ නැති තැනක්, වර්තමානයේ නැති තැනක්, අනාගතයේ නැති තැනක්. මේක තේරුම් ගන්න. මමංකාරය මොකද කියන්නේ? අපෝයි මට බෑ ඕක තේරුම් ගන්න. මෙන්න සුඛ නොවන, මෙන්න දුක්ඛ නොවන, මෙන්න උපේක්ෂා නොවන දෙයක් තේරුම් ගන්න. මොකද කරා? මොකද කියන්නේ මමංකාරය? අපෝයි මට බෑ ඕක තේරුම් ගන්න, මට බෑ ඕක තේරුම් ගන්න, මට බෑ. මෙන්න රැය දහවල උදා නොවන ධර්මයක්, මෙන්න කාලය තුල නොපවතින අකාලික ධර්මයක්, සීමාවක් නොවන අසීමිත ධර්මයක්, මෙන්න කිසිදු අන්තයකට නොවැටෙන උබෝ අන්තයේ අනුපගම, උබෝ අන්තයේ නිදහස් වුණා. දෘෂ්ටියකට නොපමිනෙන ධර්මය. තවදී ළමා දුන්නට පස්සේ මමංකාරය කියන්නේ මොහොතකම මට නම් බෑ ඒ තේරුම් ගන්න, මට නම් බෑ. එතකොට අපිට පේනවා එහෙමනම් එයාට ජය ගන්න බැරි අභියෝග තියෙනවා නම් අපි තුල මේ තරමට රජ වෙලා ඉන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න එතකොට අපිට පුළුවන් මාරය එළවල බුදුහාමුදුරුව පදිංචි කරගන්න. බුදුහාමුදුරු කියලා මෙතෙන්දී අදහස් කළේ සත්‍යයට. අසත්‍ය පරදවල සත්‍ය, අවිජ්ජාපච්චය සංඛාර නැති කරලා විද්‍යාව ස්පර්ශ කරන්න පුළුවන්. ඒක විද්‍යාපච්චය සංඛාර වෙනවද? විද්‍යාපච්චය සංඛාර වෙන්නේ නැහැ. සංස්කාර හැදෙන්නේ අවිද්‍යාවෙන්. සංස්කාරයක් කියලා කියන්නේ මොකද්ද? සංකල්පයක්, දෘෂ්ටියක්. මේ ලෝකේ ආගම් මධන සියලු දෙනාට මේ ආගම් තමන්ගේ හිස මතට, තමන්ගේ හිත මතට වැටිලා තියෙන අවිජ්ජාපච්චය සංඛාරා කියන සංකල්පේ. ඒකනේ මිනිස්සු ජීවිතේට දැක්කේ නැති දෙයියෙක් විශ්වාස කරනවා. ජීවිතේට දකින්න බැරි දෙයියෙක් විශ්වාස කරනවා. එයා වෙනුවෙන් නොයෙකුත් පිළිවෙත් පුරනවා. පවුත් කරනවා, පිනුත් කරනවා, හොඳත් කරනවා, නරකත් කරනවා, බයත් වෙනවා, සතුටුත් වෙනවා. අවිජ්ජාපච්චය සංඛාර. විද්‍යාව තමා තුළ ඉපදුනා නම් එතන ඉඳලා ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ. ඇත්ත ගමන් කරන්නේ ඒකාග්‍රතාවයක. මොකක්ද ඒකාග්‍රතාවය? ඒ සංසුන් බව එක අරමුණක් ඔස්සේ වෙනත් අරමුණු දුරු කරලා විවිධ අරමුණු වලට වේගයෙන් මාරු වෙන ස්වභාවයේ බලක්කොල එක අරමුණක තුල සමාධිගත වෙන සංසුන් අරමුණක් තුල. කොහොමද ඉතින් සංසුන් අරමුණක් තුල ඉන්නකොට ඇඟ සංසුන් වෙනවා, හිත සංසුන් වෙනවා? ඒක සාමාන්‍ය විද්‍යාත්මක සිද්ධාන්තය. අසංසුන් අරමුණක් මත කෙනෙක් දිගට කල්පනා කරන්න වුණොත්, හිතන්න වුණොත් එයාට ඒ පිළිබඳ කම්පනයක් ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඉතින් මේ අරමුණ ඉතින් අපිට කම්පනයක් ඇති කරවන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ අරමුණ මෙනෙහි කරන තාක් කල්ම සුවය ගෙන දෙනවා. හැබැයි ඉතින් ඒක තියෙන්නේ දවසක්, දෙකක්, සතියක් තමයි. ආයි වැඩුවේ නැත්තම් ආයි අර වෙන අරමුණු ආවොත් ඒ අරමුණු වල තියෙන සංවේදීතාවය එන්න පටන් ගන්නවා. ඉතින් අර ලෝකෝත්තර ධර්මයෙන් කරන්නේ මෙතන ඉන්න මමංකාරයේ එලවලා දානවා, රත් කරලා දානවා. මමංකාරයේ තියාගෙන කොච්චර භාවනාවල් කරත් ඒවා සමුච්ඡේද ප්‍රහාණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒවා තදංග ප්‍රහාණයක් බවට පත් වෙන්නේ తాවකාලික යටපත් කරලීමක. ඉතින් తాවකාලික යටපත් කරලා ලැබුවාම අර මාර්ගඵලයක් ගත්තා වගේ සුවයක්, ඊට වඩා අඩු වැඩියෙන් සුවයක් දැනෙනවා. ඉතින් මහා ඈඩ් කළානේ නේද? తాවකාලිකව ඈඩ් කළා. නමුත් ආයි එනවා. නඩුවක් වගේ තමයි. නඩුවක් කල් ගියා වගේ තමයි. ඒ නිසා නඩුව සම්පූර්ණයෙන් අහුසි කරගන්න එක පිළිවෙලා, නඩුව කල් දාගන්න එක තව එක. ඒ නිසා මේ තමන්ගේ ජීවිතේ පූර්ණත්වයෙන්ම නඩුවක් නැති කරගත්තා නම් තමයි හොඳ. ප්‍රශ්නයක් නැති කරගත්තා නම්, නඩුවක් කියන්නේ ප්‍රශ්නයක් නෙනේ. ප්‍රශ්නයක් නැති කරගත්තා නම් හරි. ඒ ප්‍රශ්නයක් නැති කරගන්නතන් තමන්ගේ නම මෙනෙහි කරලා බලන්න. ඒ නමෙන් යුක්ත ඉන්න තනත්තිය, තනත්තා පළවා හරින්න ඕන. ඒකට ආරූඪ වෙලා ඉන්න මමංකාරය පළවා හරින්න ඕන. මේ අවිද්‍යාව මිශ්‍ර කරගෙන සංකාර වෙලා අවිජ්ජාපච්චය සංකාර, සංකාරපච්චය වශයෙන් මේ ඉන්න එය මමංකාරය පළවා හරින්න ඕන. පළවා හැරියට පස්සේ අර අනිත් සමාධි භාවනාවක් වුණත් වේගෙන් වඩන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒවයි වුණත් ස්ථාවර භාවයත් හොඳට ඇති වෙනවා. නිරායාසයේ සම්තෘප්තිය ඇති වෙනවා. ආයාසයේ සම්තෘප්තිය නෙමෙයි. සමාධි හැමතිස්සෙම කැඩේ කියලා බයයි. ඇති වෙයි කියලා බයයි. ඒ වගේම සමාධි වලට ඇබ්බැහි වුණොත් එහෙම තමන් සමාධිය වඩන වෙලාවට කවුරු හරි ළඟට ආවොත් ළමෙක් හරි එයත් එක්ක තරහයි. ඇයි තමන් සමාධිය ඇරිලා නේ ඉන්නේ? දැන් සමාධියට ලොල්. සාමාන්‍ය ක්‍රමෙන්නේ තමන්ගේ කැමැත්තට ඉඩ නොදෙන ඕනම කෙනෙකුට මව්පියන්ට වුණත් සමහරලාට දුහදරුවෝ එරිහි වෙනවා. කැමැත්තට ඉඩ නොදෙනකොට ඊළඟට කැමැත්තට එනවා. කැමැත්තට භාජනය වෙනවා. ඒ නිසායි කැමැත්තට සමාධියට ලොල් වුණාට පස්සේ ඒක අත්හරින්නෙම නැහැ. සමහරලාට විදර්ශනා ඥාන වලට එන්නෙත් නැහැ. මොකද කියන්නේ? මට මේක සුවයි, මට මේක සපයි. හොඳට වදනවා, සමාධිය තදින් වදනවා. ඈ ලොකු ඉරිම ලොකු සැනසෙල්ලක් තියෙනවා. හොඳයි. නමුත් විදර්ශනාඥානය කියලා කියන්නේ ප්‍රඥාවේ ප්‍රතිහාරයක්. ඒක සමාධියේ මුල් වෙච්ච එකක් නෙමෙයි, ප්‍රඥාවේ විදර්ශනාඥානයේ ප්‍රතිහාරයක්. පරාජය කිරීම, මමත්වය පරාජය කිරීම, මාර පරාජය කිරීම. ඒකයි බුදුහාමුදුරු මාර පරාජය කළා කියලා කියන්නේ, මමත්වය පරාජය කළා. සමහරලාට ඔව්වේ මාර පරාජය යද්දී සසන්සුන් වෙනවා. මාර පරාජය කරගෙන කරද්දී සංසුන් වෙනවා. අර මේ සමත භාවනාවක වගේ සංසුන්කමක් මේ මේ මෙහෙම දැනෙන්නේ. ඒක බිඳින්න ඕනේ. සංසුන් බව බිඳගෙන යන්න ඕනේ. ඒක තමයි අර මායා
එල්ලෙන්න මොකක් හරි
ඕනෝ. කොයි වගේද කියනවා නම්, කොච්චර සලිත වෙනවද කියනවා නම්, ගොඩට ගත්ත මාළුවෙක් වගේ සලිත වෙනවා. ඇයි? දැන් මම මැරෙන්නයි හදන්නේ කියලා මනස කියනවනේ. මනස මැරෙනවනේ. ඔව්, මනස මරණ එකක් මෙතන වෙන්නේ. මනස මැරෙනවා. මමත්වේ මැරෙනවා. මමත්වේ දුර වෙනවා. ඉතින් මමත්වේ මැරෙනකොට තින්න මමත්වේ දඟලනවා ගොඩට ගත්ත මාළුවෙක් වගේ. ගත්ත මාළුවෙක් වේගෙන් දඟලලා 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 හති ගහලා ගහලා ඊළඟට මැරෙනවා. ඒ වගේ මන තමන්ගේ මමත්වයක් මේ ධර්මයේ කිට්ටු කරනකොට සලිත වෙනවා. අර සුවයක් නැහැ, සැපයක් නැහැ. සැපේ තියෙන්නේ මමත්වයේ මරාට පස්සේ. එයා එතකන් දන්නේ නැහැ. එතකන් අර මායя හරි චාප්පු වෙන්නේ තියාගෙන ඉන්නේ. අරේ චාප්පෙන් තියන් ඉන්නවා. කෙලවරේ තමයි තේරෙන්නේ මේ ඒ තියෙන මිහිරියාවේ කෙලවර භයානකයි කියලා. ඒ තියෙන මායාගේ ලබා දෙන මිහිරියාව කෙලවර භයානකයි. දැන් ධර්මයේ මුලදී ලබන අමිහිරි අත්දැකීම මේ ධර්මයේ පරේක්ෂණය කරද්දී විඳින දුක් වේදනා ඒ මොහොත දුකයි. කෙලවර සපයි. සුවයි. ඒකයි තියෙන්නේ. ඒ නිසා తాවකාලික දුක් විඳින්න සදාකාලික දුක් මඟ හරින්න. తాවකාලික සැප විඳින්න සදාකාලික දුක් ලබන්න. ওই දෙකේ කැමති එකක් තෝරගන්න. ඈ? ඒ ඔය ගොඩාක් අය හිතනවා මේ සිතුවිලි එන එක බාධාවක් හිතට කියලා. සිතුවිලි එන්න දෙන්න. පරණ දේවල් එනවා නම් එන්න දෙන්න. ඇවිල්ල යන්න දෙන්න. මතක් වෙන්න දෙන්න. ඒ සිතුවිලි දමනය කරන්න, ඒ සිතුවිලි නැති කරන්න, ඒවත් එක්ක මුකුත් ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔබට තියෙන්නේ ධර්ම කර්මස්ථානය ලැබුණා, ධර්ම මනසිකාරය තියෙනවා. ඒ ධර්මයේ හොයාගෙන යන්න. ඒ සිතුවිලි වරින් වර ඇති වෙනවා, මතක් වෙනවා, ඇති වෙනවා. ඒවයි ගැටලුවක් ඇති කරගන්න එපා. ධර්මය හොයාගෙන යන්න. ධර්මය හොයාගෙන යන්න කිව්වහම මොකද්ද ඔබට ඔබේ මනසට ගොඩනගෙන මොන මොකද්ද ධර්මය හොයාගෙන යනවා කියන්නේ මොකක්ද? මොකද්ද සත්‍ය කියන්නේ? ඊට දැනෙන්නේ මොකද්ද? මේ අපිට බලනවා. මේ මට බලනවා. මේ මට විරුද්ධ වෙනවා. ඇයිද කියන්නේ අපි මේ මිනිස්සුන්ට බැනින් මොකටද බනින්? අපි දන්නවා බැන්නහම මේ මිනිස්සු තරහ වෙනවා කියලා අපි දන්නවා. කේන්ති යනවා කියලා අපි දන්නවා. තියෙන හොඳ හිඳ තියෙනවා කියලා දන්නවා. ඉතින් අපිට පළ ප්‍රයෝජනයක් ගන්න නම් බැනලා හරියන්නේ වර්ණා කරන්න ඕන. අගේ කරන්න ඕන. නමුත් එහෙම නෙමෙයි මේ කරුණු අපි කියලා දෙන්නේ අහන්නේ රස කරන්නේ ඔබ මමත්තේට රිදෙනවා මේක. හරි නිවන කියන්නේ මොකද්ද? ඈ මරණය නැති තැන කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ? අවබෝධ වෙනතෝ කියන්න බෑ. ඒ අවබෝධ කරගන්න හොයන්න ඕනනේ. අවබෝධ කරගෙන කියන්න. එතකොට හරි. ශූන්‍යතාවය. මමත්වේ නැති ශූන්‍යතාවය. ශූන්‍යතාවය කියලා කියන්නේ මේක අරමුණු වෙන දෙයක්. ඔව් මම කියලා කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් නැති තැනට ශූන්‍යතාවයක් හසු වෙන්න විදියක් නැහැ. මේ ධර්මයේ වචන සමූහයක් එකට ගලපන ගොඩ නගන්න පුළුවන්. ඒකීය වචනයක් හැටියට ප්‍රකාශ කරන්න බෑ. මානසික පූර්ණ නිදහසක්. නිදහස හා පූර්ණ නිදහස කිව්වහම ඒක තවත් උච්ච වෙනවා. එතකොට නිදහස විඳින කෙනෙක්, ලබන කෙනෙක්, දකින කෙනෙක්, පවත්වන කෙනෙක් නැති වෙන්න ඕන. ඒ தත්ත්වය ඔබට දැනෙනවද? ඔබ ඒ තුල ජීවත් වෙනවද? ඔබට ඒ දේ මේ ප්‍රත්‍යක්ෂද? මම කියන එක සිහින් වෙලා තියෙනවා. ඒ සිවුම් වශයෙන් හරි ඉන්න ඒ මමංකාරය පොඩි ගිනි පොකුරක් ලොකු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒ ගිනි පොකුරත් නිවාලෙමුත් නිවුණා කියන්නේ ඊට පස්සේ. ඉවරයි. භව නිරෝධය කියන්නේ ඒකයි. භාව රූප ගුණේ නිදහස් වෙන්න ඕන. තමන් මනුස්ස ගුණේ, ස්ත්‍රී ගුණේ, පිරිමි ගුණේ, ජාතික ගුණේ නිදහස් වෙන්න ඕන. අන්නේ මොහොතේදී තමයි ආත්ම දෘෂ්ටිය විහෙත විද්වංශනේ වෙන්නේ. සම්පූර්ණයෙන්ම දුර වෙලා යන්නේ. ඒ කියන්නේ ඇසේ කිසිවක් පටලවාගෙන බලන්නේ නැහැ. ඇහැට කණ්ණාඩි දාලා බලන්නේ. දැන් මිනිසුන් ලෝකේ බලන්නේ නිතරම ඇහි මොනවා හරි පටලවාගෙන. මෙතන කිසිම පටලැවීමක් නැහැ. ඒ කියන්නේ ඇසට ගත්ත දෘශ්‍යමානයක් කෝණයක් පදනම් කරගෙන නැහැ. එහෙමයි ලෝකෙ දිහා බලන්නේ. එතකොට එයා ඒක ලෝකෝත්තර ඇසක්. සත්ව පුජ්‍යල ආත්ම, ජාති වර්ග, දේශ සීමා නැති දර්ශනයක්. හැම මොහොතෙම බලන්න ඕන මේ මොහොතේ මම හසු වෙලා ඉන්නේ කුමන දෘෂ්ටියකද? කුමන අන්තයකටද මම වැටිලා ඉන්නේ කියලා හොයන්න ඕන. මේ මොහොතේ මේ මොහොතේ ඒ අන්තවලින් නිදහස් වෙන්න ඕන. සියලු අන්තවලින් නිදහස් වුණු තැනට ආපු ගමන් අර කූඩැල්ලා ගමනක් යනවා වගේ තියෙන චිත්ත පරම්පරාව එතනින් බිඳෙනවා. දෙකම හලනවා. ඇත කියන එකත් හලනවා, නැත කියන එකත් හලනවා. ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියන එකත් හලනවා. එසේ වේවා මෙසේ නොවේවා, එසේ නොවේ මෙසේ කියන ස්වභාවය හලනවා. අපි හැමදෙස්සම කියන්නේ ඒකනේ. අපි මාරු වෙනවා කියන්නේ ඕක. එසේ නොවේ මෙසේ, එසේ නොවේ මෙසේ, මෙසේ නොවේ එසේ, ඔය විදිහට තමයි මාරු වෙන්නේ. එසේද නොව මෙසේද නොව කියලා මාරු වුණා නම් හරි. එසේද නොව මෙසේද නොව, එසේ නොව මෙසේත් නොව කියන මේ ස්වභාවයෙන් පූර්ණව නිදහස් වෙනවා. නිරායාසයයි ආයාසයයි දෙකම එකට තියෙන්නේ. නිරායාසයයි ආයාසයයි, නිරායාසයේ ඉන්න තැන ආයාසය තියෙනවා, ආයාසයේ ඉන්න තැන නිරායාසය වෙන්නත් පුළුවන් එයාට. එතකොට ආයාසය කරන්නෙත් මමත්වේ, නිරායාසයේ ඉන්නෙත් මමත්වේ. මෙතන ආයාසයයි නිරායාසයයි දෙකම දුරු කළ තැන තමයි යථාර්ථවාදී නිරායාසය පහළ වෙන්නේ. ඔව්, ආයාසයත් නැහැ, නිරායාසයත් දෙකම නැහැ. එතකොට ඒ ආයාසයත් නිරායාසයත් දෙකම නැත්තම් එයා මොනම ස්වභාවයකවත් නිමිති නොගන්නා කෙනෙක් වෙන්න ඕන. කියන්නේ දෘෂ්ටි නොගන්නා කෙනෙක් වෙන්න ඕන. එතකොට ඒ අවස්ථාවේදී තමයි එයා තුළ සැබෑ ස්වභාවිකත්වය, ස්වභාවික නිරායාසය කියන එක, පරමාර්ථ නිරායාසය කියන එක පවතින පටන් ගන්න. ඇඟවි තමා තුළ ඉන්න මමංකාරය අඳුර ගන්න. එනිසා මොන බාධකාවත් මොන චේතනා කර්මාවත් ඒ පිළිබඳව නොසොයා තමන් තුළ මමංකාරය ඉවත් වෙන තුළු, තමා තුළ ඉන්න මාර පරාජය සිද්ධ වෙන තුරුම ඒ අදාළ ප්‍රඥාමය සටන, ප්‍රඥාමය මෙහෙයුම සිද්ධ කරන්න ඕන. ධර්මය ඒ සටනට උපයෝගී කරගන්න ඕන. ඔබ ධර්මයෙන් තමයි පහර දෙන්නේ, ධර්මය තමයි මෙතෙන්දී අවිය. ධර්මයට විතරයි මායා නැට බැරි මුහුණ දෙන්න ශක්තිය. අනිත් වෙන මොන දෙයකින් පහර දුන්නත් මායයට ඒව ගානක්වත් නැහැ. මාරයා ඒව ආහාර කරගන්න. ධර්මයෙන් පහර දෙනකොට තමයි මාරයා බය. අවසානයේ මාරයට ඉන්න බැරි තරමට අපි හිත තුළ ධර්මයේ වැඩුණාම ධර්මයේ ජය ගන්නවා, මාරයා පලා යනවා. එයිසා ඔබ තුළ ධර්මය කියන්නේ අර මේ දෘෂ්ටි වලට නොපැමිණෙන ගුණය තමයි ධර්මය කියලා කියන්නේ, වෙන දෙයක් නෙමෙයි. දෘෂ්ටිවලට නොපැමිණෙන ගුණය ඔබ තුළ වර්ධනය වෙනකොට දෘෂ්ටිය නැමැති මායාව පලා යනවා. පලා ගියාට පස්සේ ඔබ දෘෂ්ටි නැති සිල්වත් කෙනෙක් වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ දන් නයිතාසු ගබ්බසේයම් පුරවේති. තිතාම දෙන්නේ. එනිසා දෘෂ්ටිවලට නොපැමිණෙන ගුණය තමයි ධර්මය කියන්නේ. එනිසා ධර්මය වැඩි කරගන්න, ධර්මයේ වැඩි කරගන්න. ධර්මයේ වැඩි කරගන්නකොට දෘෂ්ටි නැමැති මායя අඩු වෙනවා, දෘෂ්ටි පලා යනවා, පංච මායෙම පලා යනවා. දෘෂ්ටි පහක් නැති නයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති. ආයුවන්නෝ සුඛම් බලං ආයුරා රෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන් තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්ඡතු.